දෙදහස් දහාට වසරේ හත්වෙනි මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන. සියලු දෙනාම මෙතනට පැමිණ සිටින්නේ තමන්ගේ සිත සංසුන් කරගන්න. එහෙමත් නැත්නම් සිත උසස් කරගන්න. සිත උසස් වුණු තරමට සිත සංසුන්. සිත පහත් වුණු තරමට රාම්‍ය වූ තරමට සිත අසංසුන්. එකයි දහමෙන් කියා දෙන්නේ ධර්මයේ මේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා අදිවාසී ඥානේ උසස් අදිඥානය සිතෙන් උසස් අදිචිත්තය ගුණෙන් උසස් අදිගුණයක් තියෙනවා ගමනින් උසස් අදිගමයක් තියෙනවා පැවැත්මෙන් උසස් අදිවාසයක් තියෙනවා ඉතින් ඔබ අදිවාසය ඉහළින් උසස් කොට දකින්න තැනට සිත යොමු කරගන්න ඕන. ඉහළ වාසයක් ඇතුව වසන්න ඕන පහතමික වෙන්නේ නැතුව හැමතිස්සෙම උසස් විදියට ඉහළ විදියට දකින්න. ප්‍රාථමික වීම නොවේ ශ්‍රේෂ්ඨ උසස් වීම. කොහොමද අපි උසස් විදියට දකින්නේ? මනසින් වැටිලා දකින්නත් පුළුවන්. මානසික ආබාධ තියෙන ඒගොල්ලන් මනසින් වැටිලා ලෝකේ දකින්න අය. එයා සංසුන් භාවයේ උපරිමයක් තමයි මානසික ආබාධ. මනසින් උසස් බලන තරමට මනස හැමර වෙනවා, නිදහස් වෙනවා. මෙතෙක් ඇසූ ධර්මය මුල් කරගෙන තමන්ට මොන තරම් ඥානයෙන් අදිවාසයක් ඇති කරගන්න පුළුවන්ද? හැමෝටම වඩා ඉහලින් දකින්න පුළුවන්ද? හැම අරමුණක්කටම වඩා ඉහලින් දකින්න පුළුවන්ද? හැම පුජ්‍යලේකටම වඩා ඉහලින් දකින්න පුළුවන්ද? හැම සිතුවිල්ලකටම වඩා, හැම හැඟීමකටම වඩා ඉහලින් දකින්න පුළුවන්ද? දැන් ඔය හැඟීම් තියෙනවන හැඟීම් වලට යට වුණාම තමයි හැඟීම් වලට පෑගෙන්නේ. ඒ හැඟීම් වලට වඩා ඉහලින් උසස්ව සංකල්ප වලට වඩා ඉහලින් උසස්ව දකින්නවා. දෘෂ්ටි වලට වඩා ඉහලින් උසස්ව දකිනවා. එවිට ඒ සමාධියත් උසස්. උසස්ව දකින විට ඒ සමාධියත් උසස්. උසස්ව දකින විට ඒ ඥානයත් උසස්. ප්‍රාථමික මට්ටමකට පැමිණියාම තමයි ඔබ සිතිවිලිවල තැවරෙන්නේ. සිත ප්‍රාථමික මට්ටමට පැමිණියාම තමයි සිතිවිලිවල ඔබ තැවරෙන්නේ, අරමුණුවල ඔබ පැටලෙන්නේ. ගඟකට බැසගත්තොත් තමයි ගඟේ රළපහරට හසු වෙන්නේ. ගඟකට බැසගත්තේ නැත්තම් රළපහරට හසු වෙන්නේ නෑ. රළ නේ සැඩපහර. සැඩපහර ඒ වගේම ප්‍රාථමික ගණයට ග්‍රාම්‍ය ගණය කියලා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ ඒක. ග්‍රාම්‍ය බව, ප්‍රාථමික බව. එතකොට මේ ග්‍රාම්‍ය බව, මේ ප්‍රාථමික බව නැහැ ආර්ය ශ්‍රාවකයන්ට. සැම විටම සිතුවිලි ගලාගෙන යන්නේ බොහොම පහළින්. හැඟීම් ගලාගෙන යන්නේ බොහොම පහළින්. දෘෂ්ටි ගලාගෙන යන්නේ බොහොම පහළින්. එහෙමනම් අපේ ගුණය පහළට આવොත් ඒවට හසු වෙනවා. අපි ඉහළින් වාසය කරතුයි. සැම විටම ඉහළින් වාසය කළොත් ග්‍රාම්‍ය නොවි අදිවාසයක්, පණ්ඩිත වාසයක්, පඬිවරු වගේ හැසිරෙන්න පණ්ඩිතයෙක් වී හැසිරෙන්න මේ දෙකම කරගන්න ඕන. මුලින් වගේ හැසිරිලා පස්සේ පණ්ඩිතේ වෙලා හැසිරීමත් පුරුදු කරන්න පුළුවන්. පණ්ඩිත, බ්‍රාහ්මණ වගේ වචන පාවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉහළ වාසයට. බලන්න ඔබ සිතිවිලි සංකල්ප හසු වෙන මායිමට වඩා ඉහලින් අදිවාසයක් ඔබට තියෙනවද කියලා. දැන් වාහන ඊමේ යන තැන පාරේ හිටියොත් තමයි වාහන වල හැපෙන්නේ. ඒතර වාහන නැති පාරට වඩා වාහන වල යන පාරකින් තොරව වාසය කරන කෙනාට වාහන ඇඟේ හැපෙයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද එයා ඒකෙන් තුරන් වෙලා තියෙන්නේ. ගඟේ බැසගෙන ඉන්නේ නැති කෙනාට මං ගඟේ දැන් සැඩ පහරට හසු වෙයි කියලා සැකයක් නැහැ. මොකද ගඟෙන් එගොඩ වෙලා ඉන්නේ. ඒ වගේ Taman සිතෙන් එගොඩ වෙලා, සිතවිලි වලින් එගොඩ වෙලා අදිවාසයක් පවත්ව ගන්නකොට අර සැක සංකාත් නැහැ. ඒ වගේම තමන් ඒ සැඩ පහරට හසු වෙන්නෙත් නැහැ. සිතිවිල්ලක් ආවත් ඒකට හසු වෙන්නේ නැහැ. ඇඟීමක් ආවත් ඒකට හසු වෙන්නේ නැහැ. එයා ඉහළ වාසයක් සිටිනවා. අර සියල්ල පසක දා අමතක කර අත්හැර එකයි අපි ධර්මයේ මතක් කරන්නේ යටහත් පහත් පැවතුම් නෙමේ. මේ ධර්ම මාර්ගයේ යන මිනිස්සුන්ට තියෙන්න ඕන උසස් විශිෂ්ට පැවතුම්. ඉතින් අපේ රටෙන් ලබා දුන්නු දහමේ දෝෂය නිසා අපේ රටේ වැඩිපුරම ඉන්නේ යටහත් පහත් මිනිස්සු. යටහත් පහත් මිනිස්සු නෙමේ උසස් විශිෂ්ට මිනිස්සු ඉන්න ඕන. තමන්ගේ ශක්ති ප්‍රමාණය උපරමයෙන් ඔබ උසස්ව දකින්න, උසස්ව වාසය කරන්න. බලන්න ඔබේ මනසේ මොන තරම් උසස් බවක් තියෙනවද කියලා. ඒ උසස් බවට පුළුවන් තරම් ඇදෙන්න. ඔබට තියෙන ඉහළම ආසනේ ඔබ වාඩි වෙන්න. බලන්න ඔබට පුළුවන් මොන තරම් ඉහළ ආසනයකද වාඩි වෙන්න කියලා. ඔබට පුළුවන් ඉහළම ආසනේ වාඩි වෙන්න. ඉහළම අන්දමින් වාසය කරන්න. උසස් අන්දමින් වාසය කරන්න. උසස්ම අන්දමින් ඥාන දර්ශනය අවදි කරගන්න. උසස්ම අන්දමින් සිහිය පවත්වන්න. උසස්ම අන්දමින් සමාධිය පාත්. පහළට වැටිලා නෙමේ ඉහළට නැගිලයි ඔබ වාසය කරන්නේ. බලන්න ඔබට පුළුවන් සිටිවිලි වල තැවරෙන්නේ නැති මට්ටමට උසස් වෙන්න පුළුවන්ද? සංකල්ප වල තැවරෙන්නේ නැති මට්ටමට උසස් වෙන්න පුළුවන්ද? ලෝභ ද්වේෂ වල තැවරෙන්නේ නැති මට්ටමට ඔබට උසස් වෙන්න පුළුවන්ද? රාගය, ద్వේෂය, මානය, මෝහය තුල තැවරෙන්නේ නැති මට්ටමට ඔබට උසස් වෙන්න පුළුවන්ද? අන්න එයයි අදිවාසය. ආර්ය ශ්‍රාවකේ තුල අදිවාසයක් තිබිය යුතුයි. ඒ ඉහළ වාසයක් ඇති කරගත්තට පස්සේ ප්‍රශ්න එයාට නෑ. ග්‍රාම්‍ය බවට පත් වුණාම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉහළ වාසයක් ඇති කෙනෙකුට ප්‍රශ්න නෙමෙයි. කොච්චරද කියනවනම් අර ශාන්ති පාරමිතාව පුරන්දී ඒ බෝසතාණන් වහන්සේට ලැබෙන මොන තරම් හිරිහැර තිබුණත් එකින් අදහස් කරන්නේ ඒකයි. කනේ කෝටු කෑලි ගැහුවා, අතපය කපාගෙන ගියා, තමන් ඉස්සරහා මොනතරම් නිග්‍රහශීලී විදියට කටයුතු කළාද, ඉහළ වාසය නිසා ඒකෙන් කම්පණය වුණේ නෑ කියන එක පෙන්වන්න තමයි මේ ජාතක කතා පෙන්වා තියෙන්නේ. ඔබට පුළුවන් ද ඉහළ වාසය ලබා ගන්න? මුළු ලෝකේ මොන දෙයක්, ලෝක සම්මතයේ මොන දෙයක් තමන්ට පැමිණියන් තේවා කෙරෙහි කම්පනය නොවන, අටලොන් දහමින් නොසැලෙන අදිවාසයක්. උසස්ව තමන්ට පුළුවන් තරම් උසස්ව දකින්න බොහෝ කාලයක් පැමිණිච්ච ධර්මය අසපු, ධර්මය අවබෝධ කරගතක අයට බොහෝම උසස් වාසයක් ඇති කරගන්න පුළුවන් මනසේ ඥානේ. අනිත් පින්නතුන්ට තමන් තමන් දියුණු කරගත්ත ප්‍රමාණයට උසස් වාසයක් ඇති කරගන්න පුළුවන් අපි විශ්වාස කරනවා. සමහර උදවියට තමන්ගේ පොහුදුන් මනසේ තිබුණු උසස් වාසය පමණයි විශේෂයෙන් ධර්මඥානයක් ඒ සිත්තල නැගිලා නැති නිසා බුදු ග්‍රාම්‍ය මට්ටමේ හෝ උසස් වෙන්න බලන්න ඕන. ඉතින් ධර්මයක් අවබෝධ කරගත්ත පින්වතෙකුට පින්වතුනේ ලෝකේ ඉක්මවා උසස් වෙලා බලන්න පුළුවන්. ලෝකේ ඉක්මවා උසස් වෙලා බලන්න පුළුවන්. ඒ උසස් බව, ඒ උසස් ඥාන දර්ශනය ඇවිදින්නේ, කතා කරද්දී, වාඩි වෙලා හිටියේ, හැම ඉරියව්වෙම ඒ උසස් බව, ඒ උසස් ඥානෙ, ඒ උසස් බුද්ධිය පවත් ගන්න පුළුවන්. යම්කිසි තනතුරක් තියෙනකොට එයා ඒ තනතුර හිමි කෙනෙක් හැටියට ඒ තනතුරේ ඉඳලා බලනවා. ආන්න ඒ වගේ තමයි උසස් ඥානයක් හිමි කෙනා මට දැන් මේ ඥානේ තියෙනවා කියලා කල්පනා කරලා ඒ තනතුරේ ඉඳලා ඒ ඥානයේ සිට, ඒ උසස්ම ඥානයේ සිට තමන්ගේ දර්ශනය, තමන්ගේ ක්‍රියාව, තමන්ගේ සිතුම් පැතුම් මැන බලනවා නම් එයාට උසස්ම පිළිතුරු ලැබෙනවා, උසස්ම චින්තනයක්, දර්ශනයක් ඔහුට තියෙනවා. දැන් ඔබට තේරෙයි ප්‍රාථමිකව බලපු හිතපු නිසා නේද මේ ගැටලු තිබුණේ. උසස්ව බලන කල්හි මේ ගැටලු එකක්වත් නැහැ නේද කියලා කෙනේ. එම නිසා ඒ අදිවාසය, ඉහළ වාසය පුරුදු පුහුණු කළ යුතුයි. තමාගේ අවබෝධයේ ඥානයේ ප්‍රභාව, ආලෝකය ඔබට තේරෙයි. ඔබේ උපරිම ඔබේ උසස් භාවයේ වාසය කරද්දී ඔබ මොනතරම් වීතරාගී කෙනෙක්ද, මොනතරම් වීත දෝෂී කෙනෙක්ද, මොනතරම් වීත මෝහී කෙනෙක්ද කියලා ඔබට තේරෙයි. ඔබේ අඩුවත් ඔබට තේරෙයි. ඔබේ ප්‍රභාවයේ ඔබේ බැබලීමත් ඔබට තේරේවි. බලන්න ඔබ මොනතරම් ඉහළ වාසයක සිටිනවද කියලා. ප්‍රාථමික වාසයක් කොච්චර තියෙනවද, ඉහළ වාසය කොච්චර තියෙනවද කියලා. කිසිම අන්දමකින් මේ ප්‍රාථමික චිත්තචෛතසික ධර්ම අතර තියෙන කෙලෙස් ධාමයන් අතර තැවරෙන්නේ නැති ඉහළ වාසයක් ඔබට තියෙනවා නම්, වෛරය, ක්‍රෝධය, පලි ගැනීම, ඉරිසියාව, එකට එක කිරීම, අනුන්ට උගුල් ඇටවීම, ඔය ඔක්කොම කරන්නේ පල්හැට ඇවිල්ලා සූක්ෂම ලෙස පලි ගැනීම, ඔය ඔක්කොම කරන්නේ ප්‍රාථමික මනසවා. ඒ ප්‍රාථමික මනසක් ඇති වෙච්ච තම තැන තමයි සියලු ශික්ෂා බිඳින්නේ. එනිසා ඉහළ වාසය, අධි වාසය ඔබ තුළ ඇති කරගත්තාම වෙනවා. ඔය අනුන්ගේ ගුණාගුණ හොයන්නේ ප්‍රාථමික වාසයකට ආවාම. තමන්ගේ ගුණයෙන් තමන් උසස් වුණාම අනුන්ගේ ගුණාගුණ හොය හොයා ඉන්න තැන ප්‍රාථමික තත්ත්වය එයා වාසය කරන්නේ. එයා එයාගේ ගුණයෙන් උසස් වෙන්න බලනව නිසා අර හාමුදුරුවන්ගේ මේ ගිහියගේ ගුණාගුණ හොයමින් ඉන්නේ නෑ. එයාගේ ඉහළ වාසය තුළ එහා ඉන්න. දුෂ්කර රටක ඉන්න මිනිස්සෙකුට ඒ දුෂ්කරතා ගැන ඔහු කතා කරමින් හඬමින් දුක් වේදනා පවසනවා. ඒකට හේතුව ඔහු ඒ දුෂ්කර රටේ සිටීමම නොවේද? සීතලෙන් දුක් විඳින රටක ඉන්නවා නම් සීතලේ දුක කියනවා. රස්නෙන් දුක් විඳින රටක ඉන්නවා නම් අපි මේ රස්නෙන් විඳින දුක කියනවා. දරිද්‍රතාවන් වලින් පීඩා විඳින රටක ඉන්නවා නම් එයා ඒ දරිද්‍රතාවයන් ගැන කියනවා. ඒකට හේතුව ඔවුන් ඉන්න රට නිසා නේද? එහෙනම් ඔබ පහළ වාසයක්, පහළ සිටිවිලි, ග්‍රාම්‍ය වාසයක් සිද්ධ කළොත් ඒ ග්‍රාම්‍ය භවයේ, ඒ දුෂ්කර භවයේ කතාව ඔබට කියන්න වෙනවා. ඔබ ග්‍රාම්‍ය නොවේ ඉහළ වාසයක සිටිනවා නම් ඔබට කියන්නට සිදු වෙන්නේ ඔබේ ඉහළ වාසය ගැනයි, අධි වාසය ගැනයි. කුමක්ද ඔබගේ අදිවාසයේදී ඉහළම ඔබේ බුද්ධිමේ තලයේ ඔබේ වාසයේ තුලදී ඔබට නැගෙන ප්‍රශ්න ප්‍රමාණයක් ඇති. ඒ ප්‍රමාණය තමයි ඔබේ ග්‍රාම්‍ය ස්වභාවය. ඔබට යම් තාක් ගැටළු ප්‍රශ්න වලින් තොරව ඉහළ දර්ශනයක්, ඉහළ වාසයක් ඔබට ඇති කර ගන්න පුළුවන්. ඔබේ ඉහළ වාසයේ සිට ඔබට පුළුවන් මේ ලෝකයේ මොනතරම් දුක් තියෙනවද, ඒ දුක්වලින් ඔබ ශ්‍රය කරපු දුක් කොච්චරද කියලා බලන්න. දැන් තියෙන දුක් මොනතරම් අල්පද කියලා බලන්න පුළුවන්. මේ තියෙන දුකත් ලොකු දුකක් කරගන්න නැතුව ඒ අල්ප දුක අල්ප මාත්‍රයක් විදියටවත් නොසලකා අදිවාසයක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මඟඵල ලැබූ භික්ෂූන් වහන්සේලා අමතා, මහණෙනි ඔබ දුරු කරපු දුක අර පේන හිමාල පර්වතේ වාගේ. ඔබට යම් දුකක් තියෙනවා නම් පිණ්ඩපාතේ නිසා, රස්තේ නිසා, වාසස්ථාන අඩුපාඩුකම් නිසා ඔබට යම් දුකක් තියෙනවා නම් ඒ දුක මහණෙනි මේ මගේ අතේ තියෙන පොඩි ගල් කැටේ වගේ කියලා ගල් කැටයක් අරගෙන පෙන්වනවා. සතර අපායන් වල විඳින්න තියෙන දුක් පින්නතුනේ අර හිමාල මහ පර්වතයට වඩා වැඩි. මිනිස්සෙකුට මේ මනුෂ්‍ය ආත්මය තුලදී විඳින්නට ලැබෙන දුක් කුඩා ගල් කැටයකටත් වඩා අඩුයි. නමුත් මිනිස්සු මහා අපා දුකක් බවට මේක පත් කරගෙන, මේක කල්පනා කරගෙන විඳවන්නේ ඇයි? ඔවුන් ඊට වඩා මහා දුක් ලෝකෙ තියෙනවයි කියලා දන්නේ නැති නිසා. නිසා තේරුම් ගන්න, මනුෂ්‍යාත්මයක් ලැබලා තියෙන දුක් රැස උඩා ගල් කැටයක් හා සමානයි. සසර දුක් රැස අර මහා හිමවත් පර්වතයට වඩා, එවරස්ට් කන්දට වඩා විශාලයි. ඒ වගේම තමයි පින්තුනේ මගඵලයක් අවබෝධ කරගත්තොත් එයා ගෙවා දෙමෝ දුක හිමාල පර්වතයේ මහා පෘථුවේට වඩා වැඩි. ඔවුන්ට ඇති දුක බොහෝම අල්ප දුකක්. මේ සල්ප දුක මහත් කරගන්න නැතුව තේරුම් අරගෙන වාසය කරන කෙනාට පුදුමාකාර සැනසෙල්ලක් සාමයක් පවතිනවා. ඔබට ලැබුණු ඉහළම සමාධිය තුළ ඔබ හැම විටම වාසය කරන්න. ඔබට ලැබුණු ඉහළම ඥානය තුළ ඔබ සැම විටම වාසය කරන්න. යටහත් පහත් වෙන්න කියලා මේ සමාජයට උගන්වලා මිනිස්සු පහත් මිනිස්සු බවට පත් වුණා. ඒ නිසා තමයි හැමතිස්සෙම මිනිස්සු පහත් වැඩ කරන්නේ. ප්‍රාථමික විදියට හිතන්නේ. ප්‍රාථමික විදියට එහි බලන්න, උසස් විදියට පැවැත්මක් හදාගන්න, උසස් විදියට ජීවත් වෙන්න, උසස් සිතුම් පැතුම් හැඟුම් බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් උසස් මිනිසෙක් වන්න. ඔබ මොනතරම් උසස්ද, ඔබ මොනතරම් ප්‍රමාණයකින් ග්‍රාම්‍යද පහද්ද කියලා දැන් ඔබටම ගණනය වෙලා. ඒ තුලින්ම ඔබට පැහැදිලි වෙනවා ඔබගේ කුසල ප්‍රමාණය, අකුසල ප්‍රමාණය, පුණ්‍ය ප්‍රමාණය, අපුණ්‍ය පාප ප්‍රමාණය, හරි ප්‍රමාණය සහ වැරදි ප්‍රමාණය, විශිෂ්ටත්වය හා දුර්වලත්වය ඔබට මනාව පැහැදිලි වෙනවා. ඒ සියල්ල සිදුවෙන්නේ අපි සැබෑ කොට අපේ උපරිමයෙන් අපි උසස් වාසයක් ඇති කරගත් මොහොතකමයි. ඒ ඔබගේ උපරිමය නිසා. බුදුරජාණන් වහන්සේ තාවකාලික සමාධියකින් උසස් කරන්නේ සමස්තය පිළිබඳවම යථා අවබෝධය, සියලු සංස්කාර පිළිබඳව, සියලු ලෝකයේ සැකසීම පිළිබඳව, සියලු දෘෂ්ටි, සියලු සංකල්ප, සියලු වචන, මේ ඔක්කොම සංඛාර කියන ගණයට වැටෙනවා. ඒ සංඛාරා දුක්ඛ ඇස්කර කර හදලා සංකල්ප දෘෂ්ටි මවන එක දුක, දුක පිණිස පවතින්න නැති ලෝකයක් හදලා, ඔව් නැති චිත්‍රයක් ඇඳගෙන බය වෙනවා, හිනා වෙනවා වගේ වැඩක්. හිස් කොලයක් තියෙනවා, සංඛාරයක් කොලේ තුළ මවනවා. ඒ චිත්‍රෙත් එක්ක කෙනෙක් බය වෙයි, කෙනෙක් හිනා වෙයි, කෙනෙක් නොයෙකුත් නොයෙකුත් විදිහේ සිත් පහල කරගනේ. එහෙනම් මේ හිතෙත් ඔබ කරලා තියෙන්නේ ඔබ කැමති චිත්‍රය ඇඳගෙන ඔබම හිනා වෙනවා, බය වෙනවා, නොයෙකුත් චිත්ත ධාමයන් ඇති කරගන්නවා. තින් සංඛාරා දුක්ඛ. අවිචා පච්චයා සංඛාරා. සැබෑ ස්වභාවය නොදන්නා නිසාම මේ නිර්මාණය ඇති කරගන්නවා, ඒ නිර්මාණයට රැවටෙනවා කියනවා. ඒකේ මනස තුල තමන් නොපතන පීඩාවකට පත් වෙනවා කියනවා. සැප හොයලා දුක් විඳිනවා. සැප නොලබා මේ යනවා. මිනිස්සු හැමෝම සැප ලබන්නයි කැමති. අපිත් සන්තෝසයි. අපිත් අකමැති නෑ මිනිස්සු සැප විඳිනවට. අපිත් කැමති. හැබැයි දුක තියෙන්නේ මිනිස්සු සැපයි කියලා දුවන්නේ. ඒගොල්ලෝ දන්නේ නෑ ආර්ය ශ්‍රාවකයන්ට බුදුවරුන්ට පේනවා සැපයි කියලා මේ මිනිස්සු දුවන්නේ දුක පස්සේ කියලා. ඒ නිසයි සැබෑ සැප තියෙන පළාත පිළිබඳව ප්‍රදේශයේ පිළිබඳව බුදුවරු විවරණය කරන්නේ. ඔබේ සංසුන්කම ඔබ රැක ගන්න, ඔබේ අසංසුන්කමට ඔබ ඉඩ නොදෙන්න. ඒකයි පාරමිතාව. සංවරය කියන්නේ ඒකනේ. සංවරය වැඩි දියුණු කරගන්නවා. අසංසුන්කමට ඉඩ නොදී සංසුන්කම රැක ගැනීම, සංවර වීම. ඉහළ වාසියක් ඉහළ දැක්මක් තියෙන කෙනෙකුට තව කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. කඳු මුදුනටම නැගගත්ත කෙනෙකුට. හැබැයි කන්දින් භාගයක් නැගගත්ත කෙනෙකුටත් ඒ භාගයේ ප්‍රමාණයේ උසස් බවක් තියෙනවා. ඒ උසස් භාවයේ සිට දකිමින් ඊළඟට තමන් ඉදිරියට නැගගත යුතු කොටස මොකක්ද කියලා අවබෝධ කරගෙන වීරයෙන් අධිෂ්ඨානයෙන් ඒ කෙලෙස් දාහයනොත් පරාද කරගෙන පහු කරගෙන කඳු මුදුනටම මනසේ ඥානේ ඉහළටම නැගෙන්න ඕන. අන්න ඒකට කියනවා මේ ඉන්ද්‍රියන් වලින් ගොඩ ගැහිච්ච පංචස්කන්ධයේ නැමැති මහා කන්ද නැගලා මේ පංචස්කන්ධයේ නැමැති මේ කන්දේ ඉහළම වාසය ඉන්ද්‍රිය විෂය ඉක්මවා වාසය කියන අනතෙට පංචස්කන්ධේ නැමැති ඒ ඉන්ද්‍රියන් වලින් සෑදුණු මේ මහා කන්ද නම පංචස්කන්ධේ කියලා තියෙනවා. ඒක ඇතුලේ දාලා තියෙන්නේ ඉන්ද්‍රියන් ටික. මේ ඉන්ද්‍රියන් ටික අභිභවා ගිහිල්ලා යා දකිනවා. ඒ ඉන්ද්‍රයන් තුල පංච උපාදානස්කන්ධය තියෙනවා. කෙලෙස් චිත්තචෛතසික ධර්ම ඔක්කොම චිත්ත ප්‍රභේද ඔක්කොම තියෙනවා මේ කන්දේ. මේ කන්දෙන් ඉහළටම ඇවිල්ලා මේ ලෝකෙ දිහා බලනවා. අන්න ඒකට කියනවා අතීන්ද්‍රිය ඥානයක්. ඉන්ද්‍රයන් වලට සම්බන්ධ නොවි බලන සුවිශේෂී අතීන්ද්‍රිය ඥානයක්. ඉන්ද්‍රිය විෂය ඉක්මවා මේ කන්දෙන් ඉහළටම ගිහිල්ලා මේ ලෝකෙ දිහා බලනවා. කන්දට යට වෙලා නෙමෙයි, මේ කන්ද පල්ලෙහා ඉඳලා නෙමෙයි බලන්නේ, මේ කන්දෙන් ඉහළටම පැමිණිලා වාසය කරන්නේ. අපි තමයි භාවනාවක් නැහැ කියලා කියන්නේ අපි තමයි වැඩිපුරම භාවනා කරන්නේ. ඒක තමයි රහස. හරි, එක භාවනාවකට කොටු නොවු සියලු සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය බලමින් භාවනා කිරීමේ භාවනාවක් අපිට තියෙනවා, විදර්ශනා භාවනාව. නිසා භාවනාවෙන් තොරව නිවන් දකින්න බෑ කියලා යම් යම් අය කියනවා නම් ඒකට දෙන්න තියෙන උත්තරේ, ඔව් අපි භාවනාවක් කරනවා. ඒ තමයි තථාගත බුදුරජාණන් වහන්සේලා අනුදැනවා දාන විදර්ශනා භාවනාව. මොකක්ද අපි කරේ? විදර්ශනා භාවනාව. එනිසා ඕන වෙලාවක කියන භාවනාවක් තියෙනවා අපේ. විදර්ශනා භාවනාව මොකක්ද? අපි මේ ලෝකේ දුක් විඳින්නේ ඇයි? මේ ලෝකේ අපිට දුක් රැස්ුනේ ඇයි? ඒ දුකෙන් නිදහස් වෙන නිරෝධයක් මේ ලෝකේ තියෙනවද? ඒ නිරෝධගාමී ප්‍රතිපදාව මොන තරම් සුන්දරද කියලා අපි විදර්ශනා කරනවා. ඒක චතුරාර්ය සත්‍යයයි කිය කිය හැඩේට කිය කියා එන්නේ නැහැ. දැන් මේක හැඩේට කියලා හරියනවද? අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමු. මොම කිව්වම අවබෝධ වෙනවද? චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අවබෝධ වෙන්නේ නෑ එහෙම කී කී හිටියට. චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක වෙනවා, අනුගමනය කරනවා මේ කාලේ පුරාවට. මේ දේශනාව තුළ එක සිද්ධ වෙනවද නැද්ද? ආ සිද්ධ වෙනවා. නිසා පුහු මතවල, පුහු ධර්ම සංකල්පවල ඉන්දවල තියන්න නැතුව ප්‍රායෝගික මිනිස්සු, ධර්මය තුළ ප්‍රායෝගිකයි. ධර්ම ජීවිනෝ කියන්නේ අන්න ඒක. ධර්මය තුළ ප්‍රායෝගික කරණය කිරීම තුළ අවබෝධය, ප්‍රත්‍යක්ෂතාවය තමා තුළින් මතු කිරීම සිද්ධ වෙනවා. මේ ලෝකයේ සැමෑම ඒ නිරෝධය, ලෝකෝත්තර ධර්මය දකින්න වචන නැහැ පින්නතුනේ. ඔබට තේරෙනවද මේ වචන බොරු කියන එක? වචන කියන්නේ මායාවයි. ඒ කියන්නේ එක වචනයක් දහ දෙනෙකුට නිර්වචන දහයකින්, ඕ නිරුක්ති දහයකින් කියන්න පුළුවන්ද බැරිද? දැන් අපේ පරමාර්ථපත්‍ය ස්වාමීන් වහන්සේලාත් ඉන්නෝ, ඒ වචනේ ඒක නෙමෙයි හරි මේකයි කියලා තව නිරුක්තියක් දෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නෝ නේද, වචන වලට නිරුක්ති දෙනවා. ඒකත් උන්වහන්සේගේ නිරුක්තිය. තේරුණා නේද? එතකොට ඒ නිරුක්තියනොත් ඉහළ තියෙන එකක් තමයි මේ වචී සංකාර බොරු කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරේ. ඒ වගේම අපි මේ ආයතනයෙන් දේශනා කරන්නේ වචන බොරු කියන එක. ඒ නිරුක්ති වලටත් වඩා ඉහළ ගිහිල්ලා මේ කතා කරන්නේ, දේශනා කරන්නේ. ඈ ඒකත් නිරුක්තිය. ඒකට බොරුව කියන්නේ ආයි වචනයට නිරුක්තියක් ලබා දීම නෙමෙයි, වචන නිරුක්ති සියල්ල බොරු කියන එක. තේරුණාද?
එහෙනම් ස්වාමීන් වහන්සේ වචන බොරු කියන එකත් තව නිරුක්තියක් නේ කියලා. එතෙන්ට එන්න එපා. මේ නිරුක්ති සියල්ල බොරු කියන එක. ඇයි ඕන කෙනෙකුට ඕන නිරුක්තියක් දෙන්න පුළුවන්? දැන් අපි දන්නේ නැති ඉංග්‍රීසි භාෂාවක වචනයක් අහනවා. නැත්තම් චීන භාෂාවේ වචනයක් අහනවා. දෙමළ භාෂාවේ වචනයක් අහනවා. හින්දි භාෂාවේ වචනයක් අහද්දී මනුස්සය අපිට බොරුවක් උගන්වනවා. නැත්තම් එයාට අමතක වෙලා ඒකේ තේරුම මේකයි කියලා පක්කරි කියනවා. ඉතින් අපි ඒක බාර ගන්නවා. ඒක අපි මතක තියාගන්න ඕන. ඕක තමයි නිරුක්ති. වචනවලට කරන්න පුළුවන් දෙයක් මේ ලෝකෙනේ. මේ තියෙන චංචල වස්තුවක් හැටියට තියෙන මේ ශරීරය, තියෙන විඤ්ඤාණයක් පවතින මේ සත්‍යය පොඩ්ඩක් කම්පණය කරන්න පුළුවන් එහෙට මෙහෙට. ඒත් ඒ කම්පණය කරන්න පුළුවන් ඒ කම්පන අර්ථ එයා තුළ දීලා තිබුණාම, කම්පණය වෙන අර්ථ ඔහු ළඟ දීලා තිබ්බහම එයා කම්පණය වෙනවා. පුංචි ළමයි පොඩිම කාලේ පෙනේ පුප්පගෙන එන ණයෙක් ළඟින් තිබ්බා. එයා මොකද කරන්නේ? පැනලා දුවනොද? නෑ. එහෙතරේ ණය අල්ලගන්න බලනවා. අල්ලලෝලු උඩ තියාගන්නේ. එහෙම නැත්තම් වලකින් අල්ලගෙන හේවි. ඇයියේ එයාට බය වෙන්න තාම කියන්නේ නෑ. පුතේ ණයාට බය වෙන්න කියලා. ඉතින් අමතාත හිමින් සැරේ නයාට බය කළා. එදා ඉඳලා පුදුම බයක් තියෙන මූ කෑවොත් මැරෙනවා කියලා අහලා තියෙනවා. ගැහෙන දුක් විඳින්න වෙනවා කියලා අහලා තියෙනවා. ඒ නිසා දැන් කොහොමද නයාට බය? දැක්ක ගමන් උඩ පැනලා පොළු අරගෙන නේද නැත්තම් දුවලා බේරෙනවා. මන අපිට හැම දෙයකම මේ සමාජය තුළින් කම්පන වේග හදලා තියන්න ඕන. ඒ කම්පන වේගවලට තමයි අපි කම්පණය වෙන්නේ. එහෙමනම් මේ ලෝකෙට තියෙන තනිකර සම්මුති ලෝකය කියලා කියන්නේ ඒක. හැම තැනම තියෙන්නේ මොකක්ද? සම්මුතිය. එතකොට ආගම් කියන්නේ මොකක්ද? ඒකත් සම්මුතියක්. ඒ ආගමේ එයා හදන දෙයියෙක්. එහෙම දෙයියෙක් ඉන්නෝ කියලා. එයා හදන පිළිවෙත් ටික. ඒ අපේ පිළිවෙත් ටික කියලා. එයා හදන දිව්‍ය ලෝකයක්. ඒ අපේ දිව්‍ය ලෝක කියලා. ඔයගොල්ලෝ දැක්කද දිව්‍ය ලෝක 6? දැක්කේ නෑ. අපායවල ටික. තිරිසන් අපාය නම් දැක්කා. භූතය පෙරේත වේම දැකලා තියෙනවද කෙනෙක්ද? එහෙම දේවල් තියෙනවා නැත්ද නෑ. හැබැයි ওই මිනිස්සු හිතාගෙන ඉන්න එක නෙමෙයි කියලා කියන්නේ. එහෙම දෙයක් තියෙනවා. නමුත් ඒක නෙමෙයි, ඔය හිතාගෙන ඉන්න එක නෙමෙයි. වෙන එකක්. වෙන විදියක්. දැන් අපි කවුරු හරි යාළුවෙක් අලුතෙන් මොන ගැහිලා එයාගේ ගෙදර ගැන කියන්නේ, එයාගේ ගේ මේ වගේ වෙන්නේ නැති කියලා හිතුවට ගිහිල්ලා බැලුවාම මේ වගේ නෙමෙයි. එහෙම වෙලා නැද්ද? එහෙම වෙලා තියෙනවනේ. මිනිස්සෙක් දුරින් අපි මේ වගේ කියලා හිතුවට ආශ්‍රය කරලා බලද්දී ඒ වගේ නෙමෙයි කියලා වැටහෙනවා. අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ කරද්දී මිනිස්සු හිතාගෙන ඉන්න එක නම් නෙමෙයි. ඔය කියන ඒවා නම් නෙමෙයි. ඒ විදිහම නිවී ලෝකේ ඒ විදිහම අපායවල් ඒ විදිහම බ්‍රහ්ම ලෝක ඔය හිතාගෙන ඉන්න එකක් නෙමෙයි. ඉස්සර මිනිස්සු හිතුවේ මේ හස උඩ පිටහ උඩ ඉන්නේ දිව්‍ය ලෝක තියෙන්නේ කියලා. දැන් හබල් දුරේක්ෂයක් ගහනවා මේ ලෝකේ අසංකේයයක් වෙන්න ගහනවා මේ ගැලැක්සීස් හොයාගෙන යන්න. තාම හම්බුනේ නැන්නේ. එනිසා ඒවයි නිකන් යන්න පතාගෙන ඉන්න එපා. ඒව නිකන් මායා ලෝක. තමා යම්කිසි මායාවක රැඳුනහම ඒ මායාවේ යා ඉන්නෝ. සුන්දර මායාවේ යා ඉන්නෝ. තේරුණානේ? ඔබ හිතන්නේ හිඟන්න සන්තෝෂෙන් නැහැ කියලාද? ඔය මේ හිඟන කල්ලි ඉන්නවා, හිඟන ගැන් ඉන්නවා, ටවුන් වල අපි දැකලා තියෙනවා. හොඳට පොඩ්ඩක් පරීක්ෂා කරගෙන යන්නකො හොඳට තරඟකාරීත්වයෙන් ඔවුන් හිඟා කනවා. හිඟා කාලේ එකතු වෙලා ඔවුන් හොඳට බොනවා. හොඳට කනමේ අපි සාමාන්‍ය පිණිසු මේ ගණන් හදලා කන්නේ. හිඟන්න ගණන් හදලා කන්නේ හොඳට කන හිඟන්නේ. හොඳට කාලා හැන්දෑවට පොඩි අඩියකුත් ගහලා පොඩි ඩොල් කේකුත් බෙලෙක් කෑල්ලකුත් අරගෙන කට්ටිය එක්ක අර පාළු බස් හෝල්ට් එකකට එකතු වෙලා කොහමද ගහන සින්දුව? කාලා නැද්ද හිඟන්නගේ පොඩි පාට් එක පොඩ්ඩක් රැඳිලා ඉඳලා පොඩ්ඩ ඒගොල්ලන්ගේ කතා බහ පැවැත්මල ඒගොල්ලෝ ඒකෙන් සතුට වෙනවා. ඉතින් ওই විදියට බලාගෙන යනකොට මම හිතන්නේ මෙහි ඉඳලා ඔය යන මැටි යමතෝරු ලොකු ලොකු තනන්තානන්තරවල හිටපු කට්ටිය රජවරු එහෙම අපායත් එහි වගේ බජව දානවා ඇති කියලා. මොකද ඒ දැන් බල හිඟන්නට එතන ඉඳගෙන එහෙම බජව දාන්න පුළුවන් නම් අපායත් බජව දානවා ඇති. ලංකාවෙන් ගියොත් අපායත් මිනිස්සු කසිප්පු පෙරනවා කියනවා සමහර අය. ඒ වගේ එහෙත් ඇති. ලෝදිය ඉල්ලම් බොනවා කියලා කියනවනේ. දැන් එක යම රජුරු කිව්වලු මෙයාට ලෝදිය පොවන්න කියලා. කිව්වහම බොන්න දුන්නලු. බොන්න දුන්නහම තව ෂොට් එකක් දෙන්න කියලා ඉල්ලුවලු. ඊට පස්සේ යම රජුරුන්ට වාර්තා කළාලු සර් මෙයා මේ ලෝදිය ඉල්ල ඉල්ල බොනවා ටිකක් පෙව්වට හරියන්නේ නැහැ තව ෂොට් එකක් ඉල්ලුවා කියලා. ඊට පස්සේ අහන්න ගිහවලු ඕක කොහෙන්ද ආවේ කියලා. කිව්වලු ශ්‍රී ලංකාවේ. මොකද මෙහෙ බොන ගිනි ගන්න අර මෙහෙ ඇඟිල්ල තියලා පත්තු වෙලා පත්තු වෙනේ තියලා පත්තු කරලා බලලානේ බොන්නේ. ඈ හොඳ කසිප්පු ස්පීඩ් එකෙන් බොන්නේ. ඇඟිල්ල ගාලා පත්තු කරලා තියලා බලන්නේ පත්තු වෙනවද කියලා බලලා බොන්නේ. කියන්නේ ලෝදිය වලටත් වඩා පවර්ෆුල් ඒවා. එහෙවේව බීලා ගේව මිනිස්සුන්ට මේ ලෝදිය මොකද්ද කියලා මදි කියලා තව ෂොට් එකක් ඉල්ලනවා. ලංකාවේ ගේව මිනිස්සුන්ට ලෝදිය පොවලත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මේ කටුඹුල එහෙම පෙන්නලා නැගපිය ගෙව්වාම අයියෝ මේකත් ගේමන්ද කියලා නැගෙනවා. ඔහොමද අපි බටලන්ද විඳපු විඳීම කියලා හරි. ඈ අපායටත් බය නැති මිනිස්සු ඔය ඉන්නවා. එහෙදි කාපු කටු බලනකොට මේව මොකද්ද කියලා. දැන් සෞදි අරාබි හැරි මේ රටවල් වල අපේ අය ඔය යන්නේ කම්කරු සේවාවන් වලට, නේෂන් වැඩ වලට, එහෙම පිරිමි අය කෙලින්ම අපාය දුක් විඳිනවා. කෙලින්ම අපාය අවිචිමහා නරකයෙන් මෙහා දුක් විඳිනවා. ඒ ඕ මොකද්ද කියලා. වැඩි මුදලකට නෙමෙයි මේ පොඩි දෙයකට. කරුණා කරලා තමන්ගේ හිත හදාගන්න නැතුව ලෝකෙ වෙන කිසි දෙයක් හදන්න හැදුවට හැදෙන්නේ නැහැ. මේ සෞභී හිත හදාගන්න, හිත පෝසත් කරගන්න, හිත තේරුම් ගන්න, හිත තුලින්ම තමන්ගේ සහනය මතු කරගන්න, හිතෙන්ම ඔබ ධර්මයෙන්ම උසස් වෙන්න, ඥානයෙන්ම උසස් වෙන්න. ඒක තමයි ඔබේ සහනය. දුක කියන එක වහල සතුට වෙන එක නෙමෙයි වැදගත්. දුක කියන එක දුරු කරන සතුට වෙන එක. ඔය සින්දුවක් කියලා කෑ ගහලා සතුට වෙන කට්ටිය දුක පොඩ්ඩක් වහ ගන්න බලනවා. මද්‍රව්‍යයක් පානය කළා ඒගොල්ලෝ මොකද කරන්නේ? දුක පොඩ්ඩක් වහ ගන්න බලනවා. වැහෙද දුක? වැහෙන්නේ ආයි සිහිය ආපු ගමන් ආයි දුක ඇති වෙනවා. ඒ නිසා දුක දුරු කරලා සතුටෙන් ජීවත් වෙනවා කියන්නේ එකක්, දුක වහගෙන ජීවත් වෙනවා කියන්නේ එකක්. ඒ නිසා දුක වහගන්න එපා. හිත පිරිසුදු නැති වුණොත් එයාට රාත්‍රියේ නිදි යහන සැනසීල්ලේ නිදා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේගොල්ලෝ හැමතිස්සෙම මේගොල්ලන්ට එක්ක නිදිපෙති බොන්න වෙනවා. එහෙම නැත්නම් සිහිය විකල් කරගෙන සුරාපානය කරලා නිදා ගන්න වෙනවා. මොකද හේතුව තමන් කරපු අපටයුතු තමන්ට සිහිපත් වෙලා එයාට වද දෙන නිසා. ඒ නිසා සහනශීලීව නිදා ගන්න පුළුවන් කෙනෙක් වෙන්නේ ඉස්සෙල්ලම මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මෙහිම සියලු සත්ත්වය නිදුක්කත්තා නිරෝගීත්වා සුවපත්ත්වා කියලා හිත හිතා ඉන්න එක නෙමෙයි. ප්‍රැක්ටිකලි වචනෙන්, ක්‍රියාවෙන්, සමාජයේ පැවැත්මෙන් ඔබ ප්‍රායෝගික මෛත්‍රී සහගත මිනිසෙක් වෙන්න. තේරුණා නේද? අන්න ඒකයි මෛත්‍රී භාවනාව කියන්නේ. අන්නේ මෛත්‍රී භාවනාව භාවිතාව, මෛත්‍රියේ භාවිතාව. මෛත්‍රියේ සිටීම කියලා එතන දාලා නැහැ. මනිත්‍රි මානසිකරෝති කියලා නෙමෙයි එතන තියෙන්නේ. මෛත්‍රියේ භාවිතාව. ඒ මෛත්‍රී භාවිතාව වාචිකව අපිට දැන් වචනය කියන්න පුළුවන් දෙන්නේ කවුලල තියලා යන ගාට. අල්ලපු ගෙදර යන ගමන් මේක ඇත්තෙන්ම කියන්නත් හොඳ නැහැ. මේ මේකයි මේකයි කියලා පත්තු කරලා යන්න පුළුවන්. ඕන තරම් පත්තු කරන්නවා. ඒ මෛත්‍රී එතකොට එතනම තියෙන මොකන්ද? මෛත්‍රියනේ. එතන මෛත්‍රිය තියෙනවා. ඔව්. ඉතින් ඒ නිසා ඒ වගේ මෛත්‍රී කරන්න එපා කියන්න බෑ. මොකද හේතුව එපා කිව්වොත් ඒකම කරනවා. ඒ නිසා ඒක කරන්න කියලා තමයි කියන්නේ. ඒක කරන්න. මෛත්‍රියේ ක්‍රියාවලිය සිද්ධ කරන කෙනාට අන්න එයාට පුළුවන් සුඛං පටිබුද්ධතේ න පාපකං සුපිනම් පස්සතේ මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. දේවතා රක්කන්ද දෙයියන්ටත් ප්‍රිය වෙනවනේ. දෙයියොත් උදව් කරනවා. එයාට වරදක් වෙන්න යනකොට එයාව හරි මගේ කොහොම හරි යොමු කළා අනේ දෙයියෝ බේරෝ වගේ කියලා අපි කියමුද කියන්නේ? දෙයියෝ බේරෝ වගේ කියලා කියනවා. එහෙම අවස්ථා තියෙනවා. අපිටත් එහෙම අවස්ථා තියෙනවා. නැත්තන්ටත් එහෙම අවස්ථා ඇති. කොහොමද ඒක වෙන්නේ කියලා. කෙනෙක් ධර්ම මාර්ගයට යොමු වීම කියලා කියන්නේ එක්තරා විදිහක දෙයියෝ රැක්කා වගේ වැඩක්. දැන් මෙහෙට ආපු උදවියකින් අපි අහලා බැලුවාම කොහොමද දහම ප්‍රියම උනේ? හදිස්සියෙම ඉන්ටර්නෙට් එකේ ක්ලික් කරද්දී ඔන්න හම්බුණා දේශනයක් කියනවා. එහෙම නැත්නම් යාළුවෙක්ගේ ගෙදරක ගියපු වෙලාවක මම මේ ටීපෝ එක උඩ තිබිලා මම පොතක් තිබුණා දැක්කම කියෙව්වා. ඒක නිසා. එහෙමත් නැත්නම් තමන්ගේ තව කෙනෙකුට දීපු එකක් මමත් පොඩ්ඩක් කොහෙ අහගෙන හිටියා. ධාරික මහත්තයෙක් දිගට ආව වැඩසටහන් වලට අවබෝධය දිනු කරගත්තා. ඒ මහත්තයා ওই රුවන්වැලි සෑය වටේ ඇවිදගෙන යද්දී අයිනකින් ඇහුණ හඬක්. සායනාසගේ දේශනයක් ඊළඟව කවුද මේ බණ කියන හාමුදුරුව? කොහෙද ඉන්නේ කියලා හොයාගෙන ඊට පස්සේ ඇවිල්ලා එතන එක හරි පුදුම දෙයක් නිකම්. දෙයියෝ යොමු කළා වගේ සිද්ධියක් බවට පත් වෙනවා. එහෙම තත්ත්වයක් ඇති වෙනවා. එනිසා යහපත් සිතුවිල්ල ඔබව දියුණු කරයි, සාර්ථක කරයි කියලා කල්පනා කරලා ඒ මෛත්‍රී ක්‍රියාදාමය මෛත්‍රී භාවනාව. මෛත්‍රියේ හැසිරීම ප්‍රායෝගිකව පැත්තකට වෙලා ඉඳලා මේ සියලු සත්‍ය සූපත්‍ය වගේ කීනට වැඩිය හොඳයි. ඉතුරු වෙච්ච කෑම ටික බල්ලෙකුට අනලා දාන්න ඒ වෙලාවේ. බඩිකින්නෙන් ඉන්නේ බල්ලෙන් දැකලා ඌව සූපත්‍ය වගේ කීනට වැඩිය හොඳයි. උර කෑම ටිකක් දෙන්න උට බෙහෙත් ටිකක් ගෙනල්ලා දාන්න. අන්න ඒක වැදගත්. අම්මා බුදු වේවා, අම්මා රත්තරන්, අම්මා රුසියාවට වඩා ලොකුයි කියලා ඔය ගහගෙන යන්නේ ත්‍රිවිල්ලේ බලහගෙන මං හොඳට යනවා. ඇතුලේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා. අමු ගංජකාරේ, අම්මා බුදු වේවා ආ කියලා ගහන්න පිටිපැත්තේ. බලනකොට මේ අම්මගේ කරේ තියෙන චේන් එක කඩාගෙන ඇවිල්ලා බූරුව ගන්න සයිස් එකේ මිනිස්සු. ඒ වගේ කියයි නුමනාවක් නැහැ. සැබෑවට සමන්ගේ අම්මට තාතට ගරු කරන කට්ටිය බලාගෙන ඉඳලා මොකක්ද අවශ්‍ය කියලා නේද? ඒ අවශ්‍යතාවය සපල්ල දුන්න බෙහෙතේද ඕන, ඇඳුමක් පළඳුමක්ද ඕන, වන්දනා ගමනක් යන්නද ඕන, ඒවට උදව් කළා. පහසුකමක්ද ඕන කියලා ඇත්තන්ට උමනා කරන ආහාර පානයක්ද, විටමින් එකක්ද ඔන්න ගෙනල්ලා දුන්නා. මේ අම්මා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මම උපයෝගීක ඉන්න ඕනේ. ඒව හරි බාල භාවනා. ඒ බාල භාවනා වුණේ උසස් පැවතුම් දැක්ම සමාධිය චිත්තය තබා ගන්න අදිවාසය උසස් ගති පෙන්නා උසස් වන්න. ඒක හරි වැදගත්. උසස් මිනිසුන් අතර තියෙන උසස් තත්ත්වය තමයි උසස් ගති පෙන්න උසස් වෙන එක. අපේ සමාජේ නම් එහෙම නෙමෙයි තියෙන්නේ. වැඩිපුරව දක්නට ලැබෙන පහත් ගති පෙන්න උසස් වෙන එක එහෙමත් තියෙනවා. චන්ඩින්ගේ එහෙමයි තියෙන්නේ පහත් ගති පෙන්න උසස් වෙන එක. එහෙම නැත්තම් අනුන්ගේ ගුණ මකා උසස් වෙන එක. ඔච්චර රටට සේවයක් කරපු මිනිහා වුණත් විපක්ෂයේ වුණොත් ඒ මිනිහා කියන්නේ මේ මිනිහා රට කෑවා කියලා තමයි කියන්නේ. එහෙම කියලා තමයි මිනිස්සයා උසස් වෙන්නේ. ඒව තමයි පහත් ගති පෙන්න උසස් වෙන හැටි. එනිසා උසස් ගති පෙන්න උසස් වන්න. උසස් වෙනකන් විතරයි මේවත් ඔය කතා කරලා ඔය කියන්නත් ඕන. මේ පහත් ගති ඇති මිනිසුන්ගේ ස්වභාවය ඒ ගැන අපිට බලන්න ඕනත් නෑ. අපේ උසස් ගති පැවතුම් හදාගත්තට පස්සේ මොකද ඒව බලන්න වෙලාවකුත් අපිට නෑ. කොහොමද උසස් වෙන්නේ? සරලයි. මේවා මට අනර්ථය පිණිස, අවැඩ පිණිස පවතිනා වූ දේවල් කියලා තමන් තෝරගෙන ඒකෙන් නිදහස් වෙන එක. ඒව ලෝභ, ද්වේෂ, මෝහ වලට වැටෙනවා නම් ඒවයින් ඉවත් වීමෙන්ම තමයි තමන් උසස් වෙන්නේ. මේවා හොඳයි, මේවා බුදුවරු රහතන් වහන්සේලා දෙවිවරු ප්‍රසස්වන්න දේවල් කියලා කල්පනා කරලා ඒවා ක්‍රියාත්මක කිරීමෙන්. ඉතින් සමහර දේවාගම් වල උගන්වපු දේවල් නම් කරන්න යන්න එපා. අම්මෝ දෙයියෝ කියලා මහා පව් වැඩ කරන්න උගන්වලත් තියෙනවා තමාර ඒවා. ඒ කියන්නේ කුසලයේ අකුසලයේ කළා, අකුසලයේ කුසලයේ කළා, පින පව කළා, පව පින කළා. ඒකේ විද්‍යාව හොයන්න ගියොත් එමේ ඌවා එන්න එපා කියන්න. දෙයෝ උරණ වෙනවා, ආයි දෙයෝ විශ්වාස කරන්න ඕන, දෙයෝ ගුණ ඒක අපි කරන්න ඕන කියලා ඒ මිනිස්සුන්ට මේ මිනිස් මහ විපතක් කරගන්නවා. ඒක සතුන්ට සිව්පාවුන්ට පමණක් නෙමෙයි. අපි දකින සමහර රටවල්වල තමයි දේව යෑදිලි වෙනුවෙන් දෙවියන් ලේන් පූජා කළ යුතුයි කියලා ඔලු කපලා ලේ පූජා කරනවා. දැකලා තියෙනවද? ඈ තමන්ගේ ඇඟේ කඩු වලින් ගහගෙන දෙවියන් ලෙයින් පූජා කළ යුතුයි කියලා ලෙයි පූජා කරනවා. ඒකෝර සත්තුන්ට විතරක් නෙමෙයි ඒ තමන්ගේ මිත්‍යා දෘෂ්ටි හානිය. ඒ මිනිස්සෙටමත් හානිය. මං හිතන්නේ අන්න ඒව නම් තව කමන්නේ නැහැ. මොකද අනිත් වඩපිටාවට හානි නැහැ නේ මිනිහම කපා ගන්න එහෙම නියගේක. ඒක නම් තව කමන්නේ නැහැ. ඒත් ඒ මිනිස්සයා ගැන ඉතින් අපි අනුකම්පා කරමු. ඉතින් ඒ රටවල් වල නෙමෙයි ලංකාවෙත් ඔය තියෙන දිවේ උල් ගහගෙන ඉන්නවා, ඇඟේ කටු ගහගෙන ඉන්නවා, කටු වල එල්ලිලා ඉන්නවා. මොකද ඉන්නේ දෙවියන්ට පූජාවක් හැටියට. ඔය සමහර අයගේ තැන් වලින් මස් කැරිලා වැටෙනවා. දැකලා තියෙනවද අර බෙල්ලේ කොන්දේ හැමතැනම හැම විදලා එල්ලලා තියෙනවා ට්‍රක් වල. ඉස්සර දීපු දඬුවා දැන් ඒව පූජාවල්. ඉස්සර වෙනස්සු වැරදි කරාම ගිනිගොඩේ ඇවිද්දෙව්වා. ඒගොල්ලන් දඬුවමක් හැටියට. ඒ ගිනිගොඩේ යහපැත්තට ඇවිද්දොම ඒක තමයි කරුණු දඬුවමකට ඒක මේ බය කරන්න. බයටනේ රජවරු රටපාලනය කරන්නේ. වරකම් කරන්න එපා මේ වගේ වැඩ කරනවා. රට පාවා දීම් කළාම උල් ගහලා තියෙන. දැන් ඒව මිනිස්සු පූජාවල් හැටියට කරනවා. ලයිට් ගියාම නිකන් නිවන් දැක්කා වගේ නේද? බලනකොට ඒක තමයි සද්දේ. මේ වගේ වෙන්නේ නැති මම හිතන විදියට හිතත් එක පාරටම හම්ඳුනේ මෙන්න මට මෙහෙම අත්දැකීමක් ආවා කියලා ඔසරේ කියයි අත්දැකීම හම්ඳුනේ ලයිට් ගියා වගේ කියලා එක පාරට. ඈ එක පාරට ලයිට් ගියා වගේ කියලා කියයි. සියලු සද්ද පිට සද්ද ඔක්කොම වහගෙන අපේ සද්ද අපි දාගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ නේ, ඒක අපේ සද්දනේ. ඇත්තටම ඒකත් එහෙම තමයි නේද? පිට සද්ද තමයි අපි උහුලන්න බැරි අපේ සද්දය. ඕකේ ඒක අර මනස හැදිච්ච විදිය. දැන් පාරට මූණ දාලා පාර අහිනිම් වගේ තියෙන නිවාස තියෙනවා. ඇත්තට මේ නිවසක ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නවත් බෑ. මේ තරමට ෆෝන් සද්දයි වාහනවල සද්දයි එතන කන්දුස් ක්‍රියාව. නමුත් ඒගොල්ලන්ගෙන් ඇහුවාම කරදර නැද්ද ඔයගොල්ලන්ට? මේ සයිනස පුරුදු වුණාම හරියනවා. පුරුදු වුණාම හරියනවා. එතකොට කුණුගොඩවල් ළඟ ඉන්න කුණුගොඩ සමීපේම ගෙවල් තියෙන කට්ටිය ඉන්නවා. ගියාම ඉන්න බෑ මෙලෝ. කෙනෙකුට පුදුම ගඳක් තියෙන්නේ. ඔයගොල්ලන්ට අමාරු නැද්ද? අපෝ මේ අපිට ඒක දැන් පුරුදු වෙලා තියෙන්නේ. දැන් නහය හුරු වෙලා තියෙන්නේ. දැන් ඕක ගඳ නැහැ. හුරු වෙන. දැන් එතකොට මේ මේ ලෝකේ එක්තරා විදියකට ප්‍රශ්නවලට ගැටලුවලට හුරු වුණාම නැතුව ඉන්න පුළුවන් කමකු නැහැ. ඒවත් තියෙන්න ඕන. දැන් බලන්න මේ රටේ දැන් කිසි ගතියක් නැහැ. ඒකට හේතුව ඉස්සර අපිට සතියකට සැරයක්වත් බස් එකක බෝම්බයක් පුපුරනවා ඇහෙනවා. දැන් එහෙම ආරංචියක් එන්නේ මාසෙකට සැරයක්වත්. අවුරුදු ගානක් පහුණා හම්බුන්නේම නැහැ. ඉතින් කිසි වැඩක් නැහැ. කවුද මේ නැති කරේ? රට විනාශ කරලා දාලා කවුරු හරි. මොකද මේ රටේ තිබුණ අපේ අර සංස්කෘතිය නැති කරලා දාලා. ඒ පුදුම ආතල් ගන්න ගත්තේ අපි ටීවී එක දිහා බලාගෙන. මේ ලෝම කෙලින් කරගෙන ශම්භූම්බය පුපුරල කීය මල දන්නේ නැහැ නේද? පහ ඉළු මලේ අයියෝ ඊයන 20ක් මල අද පහේ වැඩක් නැහැ. ගාන වැඩි නම් ලොකුවට තවමටත් දුවල ගින් කියනවා. ඒ අද 25ක් මල කියන්නේ. එහි ආශාදයක් ඒක හැදෙනවා ඒ මනස තුල. පුරුදු නම් දැන් කොහොමද උතුරු නැගෙනහිර කට්ටිය කියන්නේ? අපිව විනාශ කරා. දැන් අපේ තිබුණු ඒ කාලේ සංස්කසතිය නැති කළා. මොකද අපි කැලේ හිටියා, මදුරු කකා හිටියා, වටපිට බලා කෑම කෑවා, පොළොව යට හිටියා, බංකරවල හිටියා. දැන් මේ සංස්කෘතිය අපි සම්පූර්ණ නැති කළා. අපිව විනාශ කරා. ඒක තමයි ලෝකේ හැටි. අර ඒක කළු ජාතික වහල්ලු වගේකට නිදහස දීලා තියෙනවා ඒක සුද්දෙක් ගිහිල්ලා. එක පාටම තමන්ගේ මාංචු ගැලෙව්වට පස්සේ තුවක්කුවක් අරගෙන වෙඩි තිබ්බා ඒ කළු ජාතිකයා ඒ සුද්දට. මොකද කියලා අවසානයේ අහුවලු. ඒ කිව්වලු අපේ චාරිත්‍රය අපේ සංස්කෘතිය මේ මිනිස්සයා කැඩුවා කිව්වලු. ඒක තමයි හේතුව කිව්වා. එතකොට යම්කිසි දුකක් යම්කිසි දෘෂ්ටි විලාසයක් ඒ මිනිස්සයා ආරෝපණය කරගත්තට පස්සේ ඒක ඒ මිනිස්සයාගේ ලෝකයේ බවටම පත් වෙනවා. තේරෙනවද? එතකොට යම්කිසි ජීවිතයක් ලයිෆ් එක කරගත්තට පස්සේ ඒක එයාගේ ලයිෆ් එක බවට පත් වෙනවා. ජීවිතේ බවට පත් වෙනවා. ඒක එයාට අත්හරින්න බැරි වෙනවා. එතකොට ඒව තමයි ඔය ආගම් සංස්කෘතික දේශපාලන පක්ෂ පාට ජාති වර්ග කුල කියන්නේ අන්න ඒවා. පුදුමේ කියන්නේ මෙතන මුන්ගේ නිවන් දැක්කත් මුන්ට පක්ෂේ තියෙනවනේ. මේ සෝහන් වෙලාලු ඒ වුණාට පක්ෂේ තදට තියෙනවා. නිවන් දැක්කත් පක්ෂේ අතාරින්නේ. රහත් උනත් මේ යක්කුන්ට පක්ෂේ තියෙනවා. මොකද හේතුව ඒ පක්ෂේ එක්ක අපේ ඥාති කෙනෙක් ඉන්නෝ. එහෙම නැත්නම් ඒ පක්ෂෙන් අපිට කවුරු කවදක හරි ජොබ් එකක් හම්බෙලා තියෙනවා. අපේ පුතාලට අපේ ජොබ් එක හම්බුනේ ඒ පක්ෂෙන්. ඒ නිසා අපි ඒ පක්ෂෙන් පොල් පිටක් ආවත්, බල්ලෙක් ආවත්, කූස් පැටියෙක් දැම්මත්, ගෝනුස්සෙක් පත්තෑයෙක් දැම්මත් හාමුදුරුවනේ අපි ගහනවා ඒකට. මොකද හේතුව අපේ පුතාලේ ජොබ් එක දුන්නේ ඒ පක්ෂෙන්. ඒ වගේම මේ පක්ෂෙන් බුදුහාමුදුරුවෝ ආවත් අපේ පුතාගේ ජොබ් එක නැති කරේ මේ පක්ෂෙන් දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අන්න එවැනි සුපිරි මිනිස්සු ටිකක් වාසය කරන රටක්. මම මේ අධ්‍යයනය කළ සමාජ විශ්ලේෂකයෙක් හැටියට ඔය ඕයි මන් දන්නේ මොලේ කුරුවල් කරගන්නවද මොලේ හදාගන්නවද කියලා. නමුත් ඕවයේ තුලවත් Taman වැටෙන්න එපා. ඔය වලවල් වලවත් දාර්ශනිකයෙක් වශයෙන් Taman වැටෙන්න එපා. එවැනි පහත් මට්ටමක සිත දීද්දි Tamanta උසස් වෙන්න පුළුවන් කම නැහැ. දැන් මම මේවා කියන්න මට අයිතිවාසිකමක් තියෙන එකට හේතුව මම මේවා කියන්න ඕන නිසා මම දෙන්නේ ඡන්දේ. කාටවත් දෙන්නේ දුන්නෝ කියනෝනේ ආමුදුරු ආවල් පක්ෂයට ඡන්දේ ගහලා අපිට බණ කියන ගුරුවරට. ඒ නිසා ඔය කතාව කියන්න මම දුන්නේ කාටවත්. දැන් මොකද මට කියන්න පුළුවන් දැන්? මම ගීපාර කිව්වොත් එක්ක මම දෙන්නේ නැහැ කියලා. මොකද හේතුව ඒ දේශපාලුව කරන පව් අපිට එනවා. ඕගොල්ලෝ ඡන්ද දුන්නා. තේරුණා නේද? ඒ මිනිහා කරන හොරගම් වල පව් ඕගොල්ලන්ටත් එනවා. නැද්ද? ඔව් මහ බැංකුව මංගොල්ල කාපු සල්ලි වලදී ඔක රුපියලක් ගානේ හරි එනවා පව්. ඒකට දුන්නේ ආයෙත්. අද විනාශ කරා නම් විනාශ කරපු හැම කෙනෙකුට මේක පාපෙත් එක බෙදිලා යනවා. ඒ ලක්ෂ ගන්න බෙදිලා යනවා. ඒක තමයි විඳ ගන්න ඕන. ඒ විනතුනි මේ ලෝකයේ මේ තරගකාරීත්වය හදලා තියෙන්නේ තරගකාරීත්වය මැවිලා තියෙන්නේ මේ ජීවිත නිස්කාරණ කරන්න. එක මොහොතක තේරුම් ගත්තනම් මේ රටේ ඉන්න සියලුම මිනිස්සු මේ තරඟකාරීත්වයෙන් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා මොන තරම් සෞම්‍ය රටක්ද, එහෙම වුණොත් මේ තරඟකාරීත්වයෙන් වැඩන්නේ නැහැ කියලා සිතුවිල්ල මේ රටේ ඉන්න මිනිස්සුන්ට ආවොත් සියලු හමුදාව, සියලු පොලොවිසි, සියලු උසාවි, සියලු සමත මණ්ඩල, සියලු දේවල් විසිරුවා හරින්න පුළුවන්ද බැරිද? විසිරුවා හරින්න පුළුවන් එකක්වත් ඕන නැහැ. මේ සියලු දේ කරන්නේ මේ තරඟකාරීත්වය නිසා. ඒ තරඟකාරීත්වයට බුදුහාමුදුරු පාවිච්චි කරපු වචනේ මොකද්ද? ඌනෝ, ඌනතාවය, ගම්මෝ, ඌනතාවයක් තියෙනවා, නොසෑහෙන ගතියක් තියෙනවා, තරඟකාරීත්වයක් තියෙනවා. ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත් සංගීතෝ කියන්නේ ඕවා ඌනතාවය. ඉතින් ඌනතාවය ඉවර වෙනකම් මිනිස්සේ සංවර වෙන්නේ නෑ. ඌනතාවය ඉවර වෙන්න ඕන. ඌනතාවය අහෝසි, ඌනතාවය අහෝසි වෙච්චක මම බලන්න ඔබ නිවිච්ච කෙනෙක්, නිවන් දකින කෙනෙක්, නිවන විඳින කෙනෙක්, නිවන පවත්වන කෙනෙක්, නිවන තුල වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් අපි එකතු කරගන්න ප්‍රශ්න තමයි අපිට ප්‍රශ්න බවට පත් වෙන්නේ. දැන් ඔබ ඔහොම ඉන්නවා, බොහොම සංසුන්ව. ඔබ දාගන්නවා නගරයේ එළවලු කඩේ. ඊළඟට එතන ඉඳලා ඔබට එළවලු කඩේ ප්‍රශ්න එනවද නැද්ද? එනවා. මේ උදාහරණයක් වශයෙන් කියන්නේ එළවලු කඩේ දාගත්තට කමන්නේ. උදාහරණයක් ගන්න පිටින්. එහෙමත් නැත්නම් තවත් ඇලුම් කඩේක හවුල් කාරයෙක් 50-50 දාලා යාළුවෙක් එක්ක හවුල් බිස්නස් එකක් පටන් ගන්න. දැන් එතකොට මේ හවුල් බිස්නස් එකේ ගැටලු එනවද නැද්ද? එනවා. අන්න බලන්න. අපිම ඇඩ් කරගන්න එක තමයි අපිට අන්න ප්‍රශ්න හැටියට එන්නේ. එතකොට මම මේක ගේන්න හදන්නේ ඊළඟට ආධ්‍යාත්මයට, සිතුවිල්ලට ගේන්න හදන්නේ. බලන්න සිතුවිලි, සිතුවිලි කියන්නේ මොනවද? අර නිකන් ටවුන් එකේ දාපු එළවලු කඩයක් වගේ එකක්. ඔකට එක ඇඩ් වෙච්ච ගමන්ම ඈ සම්බන්ධ වෙච්ච ගමන්ම අන්න ඒකේ ප්‍රශ්න. ඒ කඩේට අපි මොනවා හරි කනෙක්ෂන් එකක් තියෙන්න ඕන. සම්බන්ධතාවය. දැන් අපිට සම්බන්ධයක් තියෙනවද මේ නගරේ කඩවල කට්ටි ඉන්නවද මෙතන? මේ මෙතන ළඟ තියෙන නගරේ, අතුරුගිරි නගරේ කඩවලට සම්බන්ධ කට්ටිය නැහනේ. ගොඩක් අය කඩවල නැති වෙන්නේ. දැන් ඔබට අතුරුගිරි කඩයක් පිළිබඳව සම්බන්ධතාවයක සංඥා ඉන්නේ නේ. ආන්න ඒ වගේ තමයි. එහෙමනම් අපි අපිට ප්‍රශ්නයක් උපදවන හැමතැනම අපිට කනෙක්ෂන් එක ආන්න තියෙනවා. ඒ කනෙක්ෂන් එක මොනවයින්ද හැදිලා තියෙන්නේ කියලා බලන එක තමයි විදර්ශනාව. ඒක මොනතරම් අවිද්‍යාවකින්, මොනතරම් සංස්කාර වලින් ඒක හැදිලා තියෙනවද කියලා බලන්න. සංස්කාර වලින් සතුටු වෙන්න හිතන එක වැලිමිරිකා වතුර ගන්නවා වගේ වැඩක්. දිය රැඳිච්ච වැලි ටිකක් අරගෙන නම් ඔය වතුරුමිලි කන්න පුළුවන්. ඒ මොකද අර දිය බේරෙනවනේ ඒක තියෙනවා. එහෙම නෙමෙයි, කාන්තාරක වේලිලා ගියපු වැලි ටිකක් අරගෙන මිරි කළ වතුර ගන්න බෑ. ඒකයි ඒකේ තේරුම. දිය සාරේ තියෙන තරකින් වතුර ගන්න පුළුවන්. දිය සාරේ නැති වේලිලා ගියපු පොළොවක වැලි ටිකක් අරගෙන මිරි කළ වතුර ගන්න බෑ කියන එක. අපිට දුකකුත් නැතුව සතුටකුත් නැතුව වාසය කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අවේදිත සතුට. දුකකුත් නැහැ සතුටකුත් නැහැ. අන්නේ සතුටට අපි කැමති වෙන්න ඕන. ඔබ කැමතිද දුකකුත් නැති සතුටකුත් නැති අවේදිත අවේදිත විඳීම කියන එක આવොත් ඒක දුකට පෙරලෙනවා සතුටට පෙරලෙනවා. විඳොත් විඳවන්න ඕ බලාගෙන විඳින්න. යමෙක් විඳිනවා නම් විඳවන්න බලාගෙන විඳින්න. අනිවාර්යෙන් විඳීම කිලෝ එකයි නම් විඳවීම කිලෝ එකයි. නේද? සැප දුක සමබර වේ කියනවනේ. මේක තේරුම් ගන්න පහසුයිද? නෑ, ඉතාම ලේසියි. ඉක්මනින් තේරුම් ගන්න. මේ අනන්ත විශ්වයේ මේ වගේ සත්තු ජීවත් වෙන ලෝකයක් තව කොහෙවත් නෑ. මේ හොඳට මේ අත්පය දෙකක් තියෙන තාම හරියට හම්බ වෙලා නෑ. ඇති නැත්ති නැතු නැහැ කියන්න බෑ. මේ 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 වගේ ස්වභාව පරිසරයක් හැදිච්ච ඕනම පෘථුවියක රටක ලෝක ධාතුවක ජීවීන් හට ගන්නට පුළුවන්. සැක කරන අවස්ථා තියෙනවා, ජලය තියෙන ග්‍රහලෝක තියෙනවා. ඒවයි යම්කිසි උෂ්ණත්වය ගැලපීමක් තියෙනවා නම් ඔක්සිජන් නිර්මාණයක් වෙනවා නම් මොන මොනාරි ජීවී ශක්තියින් උපදවන්නට හේතු වෙන ලක්ෂණ තියෙනවා නම් ඒවයි ජීවී හට ගන්න පුළුවන්. නමුත් බලන්න මේ ජීවිය අපි නිකම්ම ජීවියෙක් උනේ නැහැ. බුදු කෙනෙක් ඉපදුණු ධර්මයක් පවතින කාලයක ඉපදුණු වාසනාවන්ත ජීවීන් කොටසක්. ඇයි මේ වාසනාවන්ත ජීවිය පොඩි පොඩි දේවල් වලට තැවීම් හදාගන්නේ? බලන්න කොස් ගෙඩියට, දෙල් ගෙඩියට, පොඩි පොඩි ලේලි නිසා, බෑන නිසා, ගෙදර තියෙන හට්ටි වලන් සෙට් එක නිසා, වලල්ල මාලේ නිසා, පොඩි පොඩි දේවල් වලට මල් ගහක් නිසා, දවසක් එක මනුස්සයෙක් එනවට කැමති නෑ ඒ ගෙදර. මොකද කියලා ඔය 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 පොලිස් ආදේ එවන්නේ මේ පැත්තේ, ආයි ගෙන්න ගන්න නෑ කිව්වා. මොකද කියලා මල් ගහ පොඩි කරන් ගිහලා යන ගම කාර් එකට ආවෙලා කොහමාරි ඔක ආයි ගෙන්න ගන්න නෑ මේ පළාතේ. ඒකට ප්‍රශ්නේ පොඩි මල් ගහක්. ඒකට ප්‍රශ්න නෑ, මිනිස්සුන්ට ප්‍රශ්න නෑ. අන්විෂයකින් බලලා ප්‍රශ්න හොයාගෙන නේද? ඇහැට පේන්නේ නැති දේවල් අන්විෂයෙන් බලලා හොයා ගන්නවා වගේ ප්‍රශ්න හොයාගෙන, ප්‍රශ්න මවාගෙන. ප්‍රශ්න නෙමෙයි, දැන් කෝසල මල්ලිකාව බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. තමන්ගේ ස්වාමිපුරුෂයාට 500ක් හිටියා. අනේ කමන්නේ කියලා. මෙන්න ඒකට අපේ රටේ පාරින්න ගෑනු කෙනෙක් අරගෙන දන් ගියා කියලා ආරංචියක් ආවොත් ගෙදර ඉවරයි හට්ටි වලම් පොඩි කරනවා. ඉතින් ප්‍රශ්න හදාගෙන, ප්‍රශ්න කරගෙන නැත්තම් පාරේ හම්බෙච්ච කාර් එකේ කනේ නැගලාවයි කියලා නෝන හවුත් එ මොකද මේ කාර් එක ගියාවි කියලා ඔන්න රණ්ඩු කරනවා. නෙවැරදි මහත්තයෙක් නම් අහන්න ඕනේ ඒ ආපු මිනිස්සයට ඔයාගෙන් කරදරයක් එරියරයක් උනේ නෑ නේද කියලා අහන්න ඕනේ. එච්චරයි. කීයක් හරි දුන්නේ නැද්ද මේ මිනිස්සයට කියලා අහන්න ඕනේ. ඒකනේ කීයක් හරි දෙන්නනේ තිබ්බේ. අන්න එතකොට තමයි හිතන නියම ස්වාමීගුරුසේ නියම අන්න නියම මහත්තයෙක් කියලා. ඒ නිසා උපාදාන සිද්ධ වෙනවා හිතේ මෙහි අන්තගාමිත්වය සිද්ධවන්නේ දැඩි උපාදාන. මේ දැඩි උපාදාන නැත්තම් ටිකක් සහනයටපත් වෙනවා. ඒව අවසානේ බිඳිලා තුනී වෙලා යනවා. දැඩි උපාදානය තිබුණොත් ඒ උපාදානය එයාගේ අවීචි මහ නරකය දක්වාම ඇදගෙන යන්න පුළුවන්. ඒ නිසා පුහුදුන් හැම හිතක්ම දැඩි උපාදාන වලින් යුක්තයි. පුහුදුන් හැම හිතකම ආනන්තරේ පාප කර්ම කරගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. මොනවද කියලා දන්නවනේ නේ? පංචානන්තරේ පාප කර්ම. ඒ පංචානන්තරේ පාප කර්මයක් කිරීමට තරම් දැඩි වෙනවා හිත. දැන්නනේ දැන් අපි දන්නවා දීපල ලියාගන්න කියලා ඒක තාත්තා කෙනෙක්ව දුවාට ඊට පහුවෙන් දාලා ඔයගෙනල්ල ලියන්න යනකොට රාත්‍රී පුතා තාත්තව ගෝණියක දාලා ඉස්සුවා කට්ටියට දාලා කල්ලියක් දැම්මලා උස්සලා අරගෙන ගිහිල්ලා ගහලා ලියුම් බලහත්කාරයෙන් අස්සම් කරගෙන දීපල පුතාට ලියාගත්තා. ඊට පස්සේ ගහලා ගහලා දාලා ගිහිල්ලා මේ මන් සංදීක තිබිලා අහුවෙලා ආයි ගෙනල්ලා මේ බෙහෙත් කළා හැක් කළා මලා ඒ තාත්තා. නමුත් සිහිය කල්පනාව නෑ එදා ඉඳලා. කොහොමත් වයසක මිනිස්සයා. එතකොට ඒ පුතා මොකද කරේ? ආනන්තරේ පාප කර්මයක්. එක්කෝ මරලා දාන්න හිතන්නේ නැති නැත්තම් එතකොට මේ 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 දරුවන්ට හුදෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පමණක් දුන්න අම්මල තාත්තලට එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දහමක් නැතුව අපේ පුතා ඉගෙන ගන්නවා, අපේ පුතා රට, අපේ පුතා එංගලන්තේ, ඇමරිකාවේ යන්නේ කියලා කොයි වෙලාවක හරි ගෝණියක දම්මල ගස්ව ගන්න පුළුවන්. දහමක් නැතුව පවක් පිනක් උගන්න නැතුව හරියට වරදට දඬුවමක් දෙන්නේ නැතුව හුදෙක් දරුවෝ කොමලෙටම හැදුවාම ඕක තමයි වෙන්නේ. ඒ වගේ අම්මල තාත්තල මහ පුදුම විදියට දුක් වෙනවා. ඕන තරම් ඉන්න දරුවෝ නඩු දාලා තමන්ගේ දේපල වෙනුවෙන් ඕන තරම් තියෙනවා නේද? අපි ඕන තරම් තියෙනවා. මොකක් හිතන්නේ දරුවන්ගේ චින්තනේ මොකද්ද කියලා? අනේ අම්මා තාත්තා කියන කෙනාව සතුටෙන් දෙන දෙයක් අනේ ඒක සතුටෙන් දීපු ආවේ. අම්මා තාත්තා මොනම හරි හේතුවකින් වෙන දෙයකට නම් කැමති අනේ කමක් නැහැ කියලා තාත්තේ. මොකද තමන්ට තෑග්ගක්, තමන්ට පරිත්‍යාගයක් නේද? තමන්ට දායකත්වයක්, තමන්ට ඔවුන් සතුව හිමි වෙච්ච දෙයක් ඔවුන් දානය කරද්දී ඒක දානයක් වෙන්න අරිනවය, පරිත්‍යාගයක් වෙන්න ඉඩ හරිනව ඇරෙන්න. ඒක බලහත්කාරකමක්, ඒක අයිතියක් කරගන්න හොඳ නෑ. එහෙම කරන දරුවෝ කොහෙද යන්නේ? අන්න ඒගොල්ලන්ට තමයි හැදෙන්නේ අර අවීචිය. අර කොහෙද හාරන ලොකු මට මතක නෑ රට කොහෙද කියලා. මේ පෘථිවි අභ්‍යන්තරයේ ගවේෂණය කරන්න කිලෝමීටර් ගාන පොළොව අභ්‍යන්තරයට හාරගෙන යනවා. මේ පොළොව අභ්‍යන්තරයේ මොන වගේ විෂමතා තියෙනවද කියලා හොයන්න. ඒ අර අභ්‍යන්තරයකටම ගියාට පස්සේ උෂ්ණත්වය වැඩි නිසා නතර කරලා තියෙනවා. නමුත් ඒ ගැඹුරු ඒ උෂ්ණත්වය තියෙන ඒ පරිසරයට ශබ්ද කැමරාවල් එහෙම දාලා බලද්දී ඒ ශබ්ද ඇහෙනවලු නේද අපායේ අරනේ හඬ අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් අපායේ හඬ ඇහෙනවා මාත් ඒ හඬ ඇහුව එක පාට නිකන් ලක්ෂයක් එකට එකතු වෙලා මර විලාපයක් දෙනවා වගේ තැති ගන්න හඬක් මිනිස් හඬක් වගේ දැන් අපි හිතමුකෝ මර විලාප කියන ඒවා අහලා තියෙනවද ඔයාලා ඇහිලා නැතුව ඇති ඒක ගොඩක් අහන්න ඇහිලා නැහැ මොකද මරණාසන්න දැඩි බයක් ආවොත් තමයි මේ මර විලාප කියන එක ඇති වෙන්නේ සමහර වෙලාවට මල මුත්‍රා පිට වෙමින් මර විලාපයක් ඇති වෙනවා මර විලාපයක් අහලා නැතුව ඇති වෙයිසින් කෙනෙක් කෑ ගහනවා ඒ මර විලාප වගේ හඬක් ඒ වගේ භීතියකින් දැවෙන තැනක් තමයි මේ අවිචිමා නරකය මර විලාප ඇහෙන්නේදී සමහරලාට මේ පැත්තේ ඔය මේ කිරිපත් උඩ පැත්තේ හිටපු කට්ටට බටලන්නේ ඒ වගේ කිට්ටු හිටපු අයට මර විලාප ඇහෙන්නේ මොකද ඒ කාලේ ඒ දඬුවන් එහෙම ලබන අය ඒ මර විලාප ලබන්නේ නැති මොකද ඇස් කුගුලද්දී නියපොතු ගලවද්දී කම්බි කටු ගහද්දී එන ගහද්දී වීදුරු කටු කවද්දී ඔවුන් ඒව ලැබුවා ඒ පැත්තේ ඉන්න අයට ඇහිලා ඇති ඒවා කරන්නේ ඒව පවත්වගෙන ගියේ මේ රටේ පුදුම කියලා කියන්නේ පුදුම වදින අටපිරිකර පූජක පිරිත් නූල් බඳින දලදා පෙරහැරවල් කරන බුදුහාමුදුරුවන්ගේ කරඬුව ඔළුවට තියාගෙන යන මිනිස්සු කිව්වහොනේ පුදුමයි ධාතුන් වහන්සේ ඉඳීද කියලා හිතනවා කරඬුව ඇතුලේ ඈ ඒකනේ පුදුමයි එහෙමනම් මේ බෞද්ධ කම කියලා බෞද්ධ දර්ශනය කියලා බුද්ධාගම කියලා බලනකොට බුද්ධාගමක් තිබිලා නැහැ එහෙම තිබ්බනම් අපූර්ව මිනිස්සු නිර්මාණය වෙනවා ඒක නිදර්ශනයක් තමයි වෙනුතුනේ බුදුරජාණන් වහන්සේගේ සමයේ හිටිය සෝවාන් මාර්ගඵලලාභී රජ කෙනෙක් කවුද ඒ රජතුමා ඈ බිම්බිසාර රජතුමා එතකොට අජාසත්ත බලන්න අජාසත්ත මේ නිකං සැකයක් උපදවලා රජකම ඉල්ලුවම රජකම දුන්නා දීලත් මේ අකා සැකේ උපදවලා යකෝ මෝ හිටියොත් මේක අල්ලගෙන යයි අය කියලා කිව්වා ඔක මරලම දාපන් කිව්වා ඒ සංසාරේ ඉඳලා පුරාගෙන ආපු දෙයක් මොකද කුසේ ඉද්දිම කිව්වනේ නේද පඬිවරු ඒ දාර්ශනිකයෝ කිව්වා අර උරේ ලේ බොන්න හිටිච්ච වෙලාවේ ඉඳලා කිව්වා මේ උපදින දරුවා මේ රජතුමාගෙන් පලිගන්නවා කියලා හිංසනයට පත් කරනවා කියලා ඒ අන්තගාමී කරුණාව දැහැමිකම කියන එක ඒ දරු සෙනෙහස කියන එක දරාගන්න බැරුව කිව්වා අනේ කමන්නේ අපි මෙරුවක් කමන්නේ මේ දරුවෝනේ කියලා මහා අන්තගාමී කරුණාවක් තිබුණා මේ රජා එකතකින් ඒ රජත් වැරදි එහෙම කෙනෙකුට පව් කරගන්න සලස්සන එක වැරදි ඒකත් වළක්වන්න තිබ්බා පොඩ්ඩක් තව පොඩ්ඩක් ඥානවන්ත වෙලා ඉතින් අපි ආයේ කතාව අපි අහනවා ඒ ඉන්දියාවේ ගියා මේ සිරගලපු තැන එහෙම පවා බලන්නේ නේ ගිජ්ජකූඩ පර්වතේ පේන දුරින් අරම බලාගෙන ඉන්න සලසල හිර කූඩුවක් හදපු කොටුව ඒ කොටුව එහෙම තියෙනවා මහ පුදුම ඉතිහාසයක් මහ පුදුම දේවල් මහ පුදුම චිත්තසංතාන තියෙන මේ පැවැත්මවල් තියෙන මිනිස් චින්තන තියෙන ලෝකයක් තියෙන වෙනතුනේ මේ සාතිශයින් භයානක අතිශයින්ම රුදුරු බවකුත් තියෙන තත්ත්වයකුත් තියෙන ඒ නිසා ඒ සියලු කටු ඉති මැදින් මේරිලා මේ යමෙක් මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මොන තරම් දුර්ලභ දෙයක්ද නිසා ඔබට ඉක්මවන්න තියෙන ඉතාම සුළු දුක් ටිකක් විතරයි, සුළු බැඳීම් ටිකක් විතරයි විදර්ශනා කරලා. ඔබේ දෘෂ්ටි ඔබ අතහරින්න අකමැති, ඒ දෘෂ්ටි ගත්තේ ඔබමයි. ඔන්නෝකයි සත්‍යය. තමන් ගත්ත දෘෂ්ටියක් තිබුණොත් එයා ඒ දෘෂ්ටි අතහරින්න කැමතිද? එයාටම මොනම හරි ආකාරයකින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන මේ දෘෂ්ටිය මඩ දෝෂ පිණිස පවතිනවා, අනන්තය පිණිස පවතිනවා, අවද පිණිස පවතිනවා, දුගතිය පිණිස පවතිනවා කියලා එයාටම තේරෙන්න ඕන. අන්න තේරුණොත් විතරයි එයා ඒක අත්හරින්නේ. අපි රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ පහ අල්ලලා නැත්තම් දුක් විඳිනවද? පංච උපාදානස්කන්ධය කියන උපනා කරන මේ පහ අල්ලලා නැත්තම් එයා දුක් විඳිනවද? එයා දුක් විඳින්නේ නැහැ. එතකොට දුක් විඳිනව නම් ඔබ බලන්න, එක්කම විඥානේ හරි අල්ලගෙන ඉන්නවා, සංඥාවක් අල්ලගෙන ඉන්නවා, නාම රූපයක් අල්ලගෙන ඉන්නවා. ඉතින් මම ඒ කාලේ එක සංඥාවක් තදින් අල්ලගෙන හිටියා. මොකද්ද? මිනිසකු විසින් කරන ලද ඕනෑම දෙයක් මටද කළ හැකි කියන දැඩි සංඥාවකින් යුක්තව මේ ධර්මයේ මම කොහොම හරි දකින්න ඕන කියන වීරියම අල්ලගෙන හිටියා. ඉතින් හොයන්නම බෑ මම ඇයි මට ජීවිත අවබෝධය සිද්ධ වෙන්නේ නැත්තේ කියලා. ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි කියලා හොයාගන්න බෑ මම. ඊට පස්සේ තමයි සාකච්ඡාවක් ඉල්ලලා දෙන්නතුන කියලා තියෙනවා. එනකොට මට මගේ අවසාන වශයෙන් ඉවත් කරන්න තිබුණේ කාගවත් පිළිබඳව මොනවත් පිළිබඳව බැඳීමක් නෙමෙයි, මගේම වීරිය මටම බාධාවක් වේ. ඒ කියන්නේ මොනම හරි පැත්තකින් කරකිලා අපි දෘෂ්ටියකට අන්තර්ගත වුණොත් හොයන්නත් බෑ. මොකද අපිම බැඳෙන එකනේ. තමන්ම ගන්න දෘෂ්ටිය තමන්ට පේන්නේ. දැන් බලන්න ඔබ වාඩි වෙච්ච පුටුව ඔබට පේනවද? නෑ. ඔබ ඇත්තෙන් ඔබ වාඩි වෙච්ච පුටුව ගැන නෙමෙයි ඔබ අවධානයෙන් ඉන්නේ. ඔබ අවධානයෙන් ඉන්නේ බාහිරයයි පිළිබඳ. ඔය වගේම තමයි ඔබේ දෘෂ්ටිය. ඔබ වාඩි වෙච්ච දෘෂ්ටිය ඔබට පේන්නේ. ඔබට පේන්නේ ඒ දෘෂ්ටියේ ඉඳලා බලන්දි පේන වටපිටාව. ඔන්න දැන් අවධානය යොමු කරගන්න පුටුව උදාහරණයට පෙන්නුවා. ඒ පුටුව උදාහරණයෙන් තමන්ගේ දෘෂ්ටිය දිහා බලන්න. තේරෙන්නේ නැහැ තමයි, තේරුම් ගන්න තමයි කියන්නේ. තේරෙන්නේ නැහැ, මම දන්නවා ඔබට මේක තේරෙන්නේ නැහැ කියලා. තේරුම් ගන්නයි කියන්නේ. තේරෙන්නේ නැති බන සද්ධර්මය තේරුම් ගන්නයි කියන්නේ. තේරුම් ගන්නකොට සැබෑ තේරුම ඔබට වැටහි. එතකොට වචන නැති වෙයි. තමන්ට දෘෂ්ටියක් නැත්නම් එතන අනිවාර්යයෙන්ම දෘෂ්ටියක් නැති සමාධිය ඔබට තියෙනවා. දෘෂ්ටි ඔබ තුල නැත්නම් දෘෂ්ටි නැති නිසා හටගත්ත සමාධිය තියෙනවා. අසංකාරික සමාධියක්. සංස්කාර සමාධියක් නෙමෙයි අසංකාරික සමාධියක්. ඔය ලෝකේ ජනප්‍රියව කරන හැම භාවනාවක්ම සංස්කාර සමාධි. මේක ඒව නිමිති සමාධි. මේක ඔව් මේක අසංකාරික. ඒ අසංකාරික කියන පදනමින් ගන්නව නම් පමණක් අනිමිති කියලා ගන්න. ඒකට කමක් නැහැ. මොත් ශූන්‍යතාවය නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. එවනම් අවබෝධයේ ප්‍රභාවය, අවබෝධයේ ආලෝකය, අත්‍යක්ෂතාවයේ ආලෝකය. නුවණින් පැහැදිලි කර ගැනීමක් තියෙන්නේ. එහෙම නැතුව මොනව හරි අපි කරලා කරන්න පුළුවන් කියලා දෙයක් හිතන්න එපා. ඒ කියන්නේ ක්‍රියාව ඉක්මවල නිවන් දකින්න තියෙන්නේ. එහෙම නැතුව ක්‍රියා කරලා නිවන් දකින්න බෑ. ක්‍රියාව නතර කරලා, එහෙමත් නැත්නම් ක්‍රියාව ඉක්මවලා, එහෙම නැත්නම් ක්‍රියාව සංසිඳවලා ඔය ඕන වචනයක් ගැලපෙනවා නිවන් දකින්න පුළුවන්. එහෙමයි. ඒ නිසා තමයි අඟුලිමාල දුවනවා දුවනවා යාට බුදුහාමුදුරුවෝ දුමනා වෙනවා නතර කරන්න. නතරවන්න නතරවන්න නතරවන්න. ඒ නිසා මෙතන ඒ දිවිල්ල දුවන අයට සියලු දෙනාට කියන්නේ නතරවන්න. නතරවන්න. ඔබේ ওই ප්‍රශ්න කියලා කියන්නේ දිවිල්ල. මේක හරි ගැඹුරුයි. තේරුම් ගන්න, හොඳින් තේරුම් ගන්න. නතරවන්න. බුදුහාමුදුරුව මෙතෙන්ට වැඩියොත් මටත් කියනවා ආනන්දය. නතරවන්න මුන්ට ඕව කියලා වැඩක් නැහැ කියලා.
හැම දිනාටම සම්මා